මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේකම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජිවස්තුගේ ශීලය සමාදන් වෙන නමස්කාරය කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුවං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේ ධම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ බෝධිසත්වෝ රතන වරෝ අතුල්‍යෝ මනුස්ස ලෝකේ හිත සුඛතාය ජාතෝ සක්ඛ්‍යානං ගාමී ජනපදේ ලුම්බිනියේ තේනම් හතුඨා අතිරිව කල්ය රූපා සෝ සබ්බ සත්තුත්තමෝ අග්ග පුංගලෝ නරාසභෝ සබ්බ පජාන මුත්තමෝ වත්තේසති චක්කමිසිල්හයේ වනේ නදංවසීහෝ බලවා නිගාභිභූති ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද මේ වෙසක් පෝය දවස බෞද්ධයින් අතර හැඳින්වෙන්නේ තෙමඟුල් දිනයක් හැටියටයි. ඒ ශාක්‍ය මුනීන්ද්‍ර තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සම්බෝධිය පරිනිර්වාණය කියන අවස්ථා තුනේම යම් යම් ආශ්චර්යවත් සිද්ධි ප්‍රාතිහාර්ය සිද්ධ වුණු බව අපි විශ්වාස කරනවා. වෙන එකක් තබා බුදු වීමට නියමිතය බෝධිසත්වයන් වහන්සේ මේ මනුෂ්‍ය ලෝකේ ඉපදීම පවා දෙව්ලොව දෙවියන්ට සැනකෙළි පැවැත්වීමට තරම් මංගල අවස්ථාවක් වුණ බව හෙළිකරන සුත්ත නිපාතයේ නාලක සූත්‍රයේ ගාථා දෙකකුයි අපි අද මාතෘකා කරගත්තේ. මේ පින්නතුන් අහලා තිබෙනවා ඒ සිද්ධාර්ථ කුමාරයාණන්ගේ පියාණන් සුද්ධෝදන රජු බව. මේ සුද්ධෝදන රජුගේ පියාවන සීහහනු රජුගේ පුරෝහිත හැටියට හිටියේ අසිත කියන බ්‍රාහ්මණයෙ. සුද්ධෝදන රජතුමා කුමාරාවදීදී ශිල්පශාස්ත්‍රය හැදෑරුවෙත් ඒ අසිත බ්‍රාහ්මණයාගේ. ඊළඟට රජ පදවියට පත් වුණාට පස්සේ සුද්ධෝදන රජුගේ පුරෝහිත බ්‍රාහ්මණය හැටියට හිටියා. නම් අවස්ථාවක මේ අසිත බ්‍රාහ්මණයාට සිද්ධුන්නා තවුස් පැවිජ්ජෙන් පැවිදි වෙන්න. ඉතින් රජුට ඒක කිව්වහම රජුට ඒක වළක්වන්න බැරි නිසා ඉල්ලා හිටියා සුද්ධෝදන රජුරෝ, එහෙනම් තාපස පැවිද්දෙන් පැවිදි වෙලා මගේ උයනෙම වාසය කරන්න කියලා මට නිතර දකින්න. එතකොට ඒ අසිත තාපසයාට එකඟ වෙලා රජුගේ උයනේ තාපසෙක් වෙලා ඉවරලා රජුගේ උයනේ ඉඳගෙන ඒ කසින භාවනා ආදී වැඩුවා. රජගෙදර දාණය වළඳනවා. නමුත් ඒ උයනේ ඉඳගෙන කසින භාවනා වඩලා අෂ්ට සමාපatti පංචාභිඥා ඇති කරගත්තා, ඒ උපදවා ගත්තා. එහෙම උපදවාගෙන මේ අසිත තාපසයා විටින් විට හිමාලය වනයේට ගිහිල්ලා සමාධියේ ඉන්නවා. තවත් සම අවස්ථාවල් වල දිව්‍ය ලෝකවල සජාතුම් මහරජික තාවතින් සාදී දිව්‍ය ලෝකවල දිව්‍ය විමානවල භාවනාවේ ඉන්නවා. ඉතින් එක් අවස්ථාවක දැන් දිවා විහාරය කියලා කියන්නේ දානයෙන් පස්සේ දවල් කාලයේ භාවනාවෙන් සිටීම. මේ දිවා විහාරය සඳහා තවතිසා දිව්‍ය ලෝකට ගිහිල්ලා ඉන්න අවස්ථාවේදී සමාධියෙන් නැගිටලා එළියට ඇවිල්ලා බලනකොට ශක්‍රියා ප්‍රධාන දෙව් පිරිස පුදුම විදියට ප්‍රීතියකින් ප්‍රීති ප්‍රමෝදයකින් පිළිහිසි සාරමින් සිවුරුවන් කරමින් ගායනා වාදනා කරමින් නටමින් අත්පොලසන් දෙමින් සැනකෙළි පවත්වන බව දැක්කා. එතකොට මේ අසිත තාපසයා ඒ දෙව් පිරිසගෙන් අහනවා, මොකද මේ සුරාසුර යුද්ධයේදී ජයගත්තු අවස්ථාවවත් නැති තරම් මේ තරම් ප්‍රීති ප්‍රමෝදයකින් ප්‍රීතියකින් මේ සැනකෙළි පවත්වන්නේ කියලා. ඒකට හේතුව කියන්න කියලා. අන්න එහෙම දෙවියන්ට ආරාධනා කළ අවස්ථාවේ දෙවියන් ප්‍රකාශ කළ කාරණිය තමයි මෙතනේ සූත්‍රයේ අර අපි මාතෘකා කළ ගාථා දෙකෙන් කියවෙන්නේ. සෝ බෝධිසත්වෝ රතන වරෝ අතුල්‍යෝ මනුස්ස ලෝකේ හිත සුඛතාය ජාතෝ සත්‍යානං ගාමේ ජනපදේ ලුම්බිනේ තේනම්ම තුට්ඨා අතීව කල්ය රූපා. ඒ අසම සම රත්නයක් බඳු වූ බෝධිසත්වයන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ හිතසුව පිණිස ඉපදිලා ඉන්නවා ශාක්‍යයන්ගේ ජනපදයේ ලුම්බිනි ගමේ. ඒක නිසායි අපි මේ තරම් සතුටට ප්‍රමාදයට පත් වෙලා ඉන්නේ. සෝ සබ්බ සත්තුත්තමෝ අග්ග පුද්ගලෝ නරාසභෝ සබ්බ පජාන මුත්තමෝ වත්තේසති චක්ක මිසි හේ වනේ නදන්ව සීහෝ බලවා මිගාභිබෝ. ඒ සියලු සත්වයන්ට උතුම් වූ අග්‍ර පුද්ගල වූ නරශ්‍රේෂ්ඨ වූ සියලු ප්‍රජාවට උතුම් වූ ඒ බෝධිසත්වයන් වහන්සේ යම් අවස්ථාවක ඍෂි කියලා නම ඇති ඉසිපතන කියන එකයි අදහස. ඍෂි යන නම ඇති ඒ වනයේහි ධර්මචක්‍රය පවත්වනවා. හරියට සිංහයෙක් බලවත් සිංහයෙක් නාදයක් පවත්වන්න වගේ. ඒ දෙවියන් පිළිතුරු දුන්න හැටියේ අසිත තාපසයා දෙව්ලොවින් අරට බැහැලා සුද්ධෝදන රජතුමාගේ මාලිගාවට ගිහිල්ලා ඒ රජුට කියා හිටියා, මටත් ඒ උපන් කුමාරයා මට දකින්න ඕන කියලා. එතකොට ඒ රජතුමා ඇතුළු පිරිස ඒ බෝධිසත්වයන් වහන්සේ තාපසයාට දැක්වීමට අරගෙන ආවා. සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට එහෙම ඒ අරගෙන යන වෙලාවේදී දෙවියන් ඒ කුමාරයාට සේසත් දැරූ බවත් චාමර සැලූ බවත් කියවෙනවා. ඒ නමුත් ඒවා අල්ලාගෙන ඉන්න අය පේන්නේ නැහැ. සීසතක් දෙරිලා තිබෙනවා, චාමර හැලෙනවා. ඒ විදිහට ආශ්චර්යවත් දේවල් සිද්ධ වුණා කියනවා. ඒවත් දැකලා අසිත තාපසයා බොහොම සතුටටපත් වෙලා බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ අතට ගත්තා. තමන් මේ වේද මන්ත්‍ර ලක්ෂණ ශාස්ත්‍රයම දන්න නිසා පරීක්ෂා කළා, ප්‍රකාශ කළා මේ කුමාරයා මිනිස්යෙන් අතන ශ්‍රේෂ්ඨෙක් වෙනවා කියලා. එහෙම අනාගත වාක්‍යයක් ප්‍රකාශ කළා. ඒකම තමන්ට අනාගතය පෙනෙන නිසා තේරුම් ගත්තා. ඒ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පැමිණලා ධර්ම දේශනා කරන අවස්ථාවේදී තමන්ට මේ ජීවත් වෙන්න ඉන්න බැරි බව, තමන්ගේ ජීවිතේ ඊට කලින් නැති වෙන බව, එහෙම හිතලා කනගාටුවට පත් වෙලා කඳුළු හෙලන්න පටන් ගත්තා. එතකොට මේ රජු ඇතුළු පිරිස හිතුවා මේ කුමාරයාට යම්කිසි අන්තරාවක් තියෙනවද කියලා ඇහුවා. එතකොට මේ අසිත තාපසයා කිව්වා එහෙම අන්තරායක් නම් නොයි, මේ අසාමාන්‍ය කෙනෙක් කියලා, يعني සතුටු වෙන්න. නමුත් මෙන්න මෙහෙම දෙයක් තිබෙනවා, වැඩි කල මගේ ජීවිතය පවතින්නේ, ඒක නිසා මම මේ කනගාටු වුණා. ඒ උන්වහන්සේ මේ බෝධිසත්වයන් වහන්සේ ධර්මචක්‍රය දේශනා කරන අවස්ථාවේ මට අසන්න ලැබෙන්නේ නිසා මම මේ කනගාටුවටපත් වුණා කියලා ඒ රජු ඇතුළු පිරිස සතුටටපත් කරලා මේ අදිත ආපසයා ගිහිල්ලා තමන්ගේ නැගණියගේ පුත්‍රයා වුණු නාලක කියන මානවකයාට මේ කාරණය කියලා ඒ නාලක මානවකයා පොරොන්දු කරගත්තා. යම් අවස්ථාවක බුදු කෙනෙක් පහළ වුණා කියලා ඒ ධර්ම ഘോഷය පැතිරෙනවා නම් ඒ අවස්ථාවේ උන්වහන්සේ සොයාගෙන ගිහිල්ලා ඒ ශාසන බ්‍රහ්මචර්යාවේ උන්වහන්සේගෙන් ධර්මය අසලා ශාසන බ්‍රහ්මචර්යාව හැසිරෙන්න කියලා. එතකොට ඒ වගේම ඒ නාලක තරුණයාත් ඉන්ද්‍රිය සංවරාදිය ඒවා ගැන උනන්දු වෙමින් තවුස් ජීවිතයක් ගත කළා. ඒ අනාගත සිද්ධිය බලාපොරොත්තු වෙන්නේ යම් අවස්ථාවක ඒ ධර්මචක්‍රප්‍රවත්තන සූත්‍රයෙන් ඇතිවෙච්ච ඒ කීර්ති රාවය දෙවියන් අතර මිනිසෙන් අතර පැතුනාට පස්සේ ඒක අහලා මේ පොතපතේ සඳහන් වෙන ආකාරයට ධර්මචක්‍රප්‍රවත්තන සූත්‍රය දේශනා කළා. සතියකට පස්සේ මේ නාලක තාපසයා බුදුරජාණන් වහන්සේ දකින්න ගිහිල්ලා ප්‍රකාශ කළා, ඒ අසිත තාපසයාගෙන් මට ඔබ වහන්සේ ගැන අහන්න ලැබුණා, ගෞතමයන් වහන්සේ මට මේ අනගාരിക ජීවිතයට කැපවුණු භික්ෂාචර්යාවෙන් යැපෙන මුනිවරයාට නිසි ප්‍රතිපදාව, ඒකට කියන්නේ මෝනීය ප්‍රතිපදාව මට කියලා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ හොඳයි මම කියලා දෙන්නම් ඒ මෝනීය ප්‍රතිපදාව, තාමත්ම දුෂ්කර අනභිවවණීය විදියේ ප්‍රතිපදාවක් ඒක අහන්න හිත දැඩි කරගන්න කියලා ආවාද කරලා ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ ඒක විහාරී ඒකචාරී මුනිවරයෙකුගේ භික්ෂාචර්යාවෙන් යැපෙන මුනිවරයෙකුගේ ජීවිතචර්යාවට අදාළ මූලික උපදෙස් ඊළඟට දෙන්න පටන් ගත්තා. ඒ මුනිවරයා ගමට ඇතුළු වුණාට පස්සේ එතන කියවෙනවා, ගමෙන් ලැබෙන ආක්‍රෝෂ පරිභව වේවා, වන්දනා වේවා, ඒ දෙකම සමාන සිතින් පිළිගන්න, එයින් සිත දූෂණයට පත් කරගන්න එපා, ඒ වගේම ශාන්තව උපශාන්තව හැසිරෙන්න, නිහතමානීව හැසිරෙන්න. ඊළඟට ප්‍රකාශ කරනවා සමාජයෙන් එන්න පුළුවන් පරිබෝධ මුනි ජීවිතයට දැක්වීම වශයෙන් බුදුරජාණන් ප්‍රකාශ කරනවා. ලැබුගින්නක් අවස්ථාවේ ඉහළින් පහළින් ගිනි දැල්ෙන්න වගේ ස්ත්‍රීන් මුනිවරයා පොළඹ ගන්න උත්සාහ කරાવી, ඒවාට ඔබ අසුවෙන්ට එපා, ඒවායින් බේරෙන්න. ඊළඟට කියනවා ලෝකයේ සාමාන්‍ය පුතග්ජනය ඇලිර තිබෙන ඉච්ඡා ලෝභ ආදී ඒවා දුරු කරලා කාමයන් පංචකාම සම්පත්තියෙන් ඉවත් වෙලා හැසිරෙන්න. ඒ වගේම ඊළඟට පින්ඩපාත චර්යාවට මහදාළ ප්‍රකාශ කරනවා, ඌනූදරෝ මිතාහාරෝ. ගුණූදර කියලා කියන්නේ ඒ වචනේ අර්ථය අපිට තේරුම් ගන්න තියෙන්නේ ආහාර වැළඳීමේදී. එකපසුව ධර්ම කතාවල සඳහන් වෙනවා ධර්ම බුද්ධ දේශනාවේ බත් පිඬවල් 4ක් 5ක් ඉඩ තියලා, බඩේ ඉඩ තියලා වනදන් ආහාර ගන්න. ඊළඟට මිතාහාරෝ කියලා කියන්නේ ප්‍රමාණ දැන පමණ දැන වනදන්, අර කියාපු විදිහට මාත්‍රාව දැනගෙන මිතාහාරෝ. ඊළඟට අලෝලූපෝ ගිජු නොවි, ඒ විදිහට ඒවා පිළිබඳව ගිජු බවක් නැතුව ආහාරය පිළිබඳව ආහාරය පිණ්ඩපාතය ලබා ගන්න. ඊළඟට ඒ පිණ්ඩපාතය අරගෙන වණියට ඇතුල් වෙලා ගසක් මුල ඒ දාණය වන්දලා භාවනාවේ ධානයේ යෙදিলা ධාන සුඛයෙන් ගත කරන්න. ඊළඟට තවදුරටත් ඊළඟට ඒ සූත්‍රයේම තව විස්තර කෙරෙනවා. පිණ්ඩචර්යාව පිළිබඳ තව කාරණා රාශියක් ආයි මුනිවරයා විසින් පිළිපැදිය යුතු. ගමට ඇතුල් වුණාට පස්සේ ඒ ගෙවල් අතර අසංවරව හැසිරෙන්න එපා. ඒ වගේම ආහාරය පිළිබඳව දානීය පිළිබඳව මේ දේ ඕනෑ ආදී වශයෙන් ඒවා ඉඟි කරන්න, ඒවා කියා සිටින්න, කියා පාන්න යන්න එපා. ඊළඟට කියවෙනවා ඒ පාත්‍රයත් අරගෙන යන වෙලාවේ දකින කෙනෙකුට අමෝගෝ මූග සම්මතෝ, ඒ කියන්නේ නොගොළු වූයේ ගොළුෙක් මෙන් හැසිරෙන්නේ කියන එකයි. අමෝගෝ මූග සම්මතෝ. ඊළඟට කියනවා ආහාර ටිකක් ලැබුණාම ඒ ගැන පිළිකුලක් ඇති කරගන්න එපාය. ඒ වගේම ටිකක් දෙන කෙනා පිළිබඳව නිග්‍රහ කරන්න යන්න එපාය. ඒ ගැන අවමන් කරන්න එපාය. ඊළඟට කියවෙන හොඳ අදහසක් ගාථාවකින් අලත්තං යදිදං සාධු නාලත්තං කුසලං ඉති උභයේනේව සෝතාදී රුක්ඛං පටිනිවත්තති. පිට පාතේ ගිහිල්ලා යamak ලැබුණත් හොඳයි, නොලැබුණත් හොඳයි. ඒ උභයේනේව සෝතාදී කියලන්නේ ඒ දෙකෙන්ම තාදී කියන විශේෂ වචනයක් තියෙන ධර්මයේ ගැඹුරු අර්ථයක් ඇත. ඒ දෙකේ ඒ කොයි ආකාරයේ වුණත් එක සමානයි. ඒ දෙකම එක ආකාරයෙන් පිළිගන්නවයි කියන එකයි. එයින් ඒ උපේක්ෂා ගුණය දක්වන පදයක් මේ තාදී කියලා කියන්නේ. එතකොට පින්ඩපාදේ ලැබුණා හෝ නොලැබුණා හෝ ඒ තාදී ගුණය රැක ගන්න, එහෙව් ස්වභාවයෙන් සිටින්න. ඒ ළඟට උපමාවක් දෙනවා රුක්ඛංව පටිනිවත්තති. ඒකේ අදහස යම් කිසි කෙනෙක් ගෙඩි බලාපොරොත්තුෙන් ගසක් ළඟට යනවා. බලාපොරොත්තුෙන් ගියාට මොකද ගහේ ගෙඩි නැහැ. ඉතින් ගහට බනින්නේ දොස් කියන්නේ සාප කරන්නේ නැහැනේ, ආපහු එනවනේ. අන්න ඒ වගේ ගමන් කරන්නේ පිණ්ඩපාතේ වඩිනකොට වඩින්නේ. මේකෙන් ලැබෙන්නම ඕන, දෙන්නම ඕන කියලා හිතාගෙන යනව නෙවෙයි, ලැබුණත් එහෙමයි නොලැබුණත් එහෙමයි කියන ඒ අදහසින් පිණ්ඩපාතේ හැසිරෙන්නේ. ඔන්න ඔය විදිහට පිණ්ඩචර්යාව පිළිබඳව දක්වනවා. තව ඒ වගේම ආහාර ගැනීම පිළිබඳව විශේෂ කියමනක් සඳහන් වෙනවා. ඒකත් මෝනීය ප්‍රතිපදාවට අදාළ හැටියට කුරධාරූපමෝ බව. ඒකත් බුදුරජාන් වහන්සේ දීපු ගැඹුරු උපමාවක්. මේ පින්දුතුන් සමහර විට අහලා ඇති ඔය ආහාර තෘෂ්ණාව, ඒ තෘෂ්ණාවෙන් මිදීමට එහෙම නැත්නම් ඒකට ඒ තෘෂ්ණාවට ඉඩ නොදීම සඳහා බුදුරජාන් වහන්සේ මේකුත් අවස්ථාවල මහා බැරෑරුම් උපමා දීලා තියෙනවා හිතට නගා ගන්න. දැන් මේ කුරධාරූපමෝව කියන එකට ඒකට බුදුරජාන් වහන්සේ තම අවස්ථාවල දක්වලා තිබෙනවා කුරංව මදුනාලිත්තං. ඒ කියන්නේ දැන් දැලිපිහියක මීපැණි ගාලා තියෙනකොට මීපැණි අනුභව කරන්න ඕන කෙනා කොයිතරම් ප්‍රවේශමින්ද දැලිපිහිය ලොවින්න ඕනේ, දිව කපා ගන්නේ නැතුව. අන්න ඒ විදිහට කුරධාරූපමෝ බව කියලා කියන්නේ දැලිපිහියේ ඒ උපමාව අනුව ආහාර අනුභව කරන්න, අර කියාපු රස තෘෂ්ණාව ආදීන් මිදිලා. ඊළඟට ඒ වගේම ප්‍රකාශ කරනවා ඒකත්වය කියලා කියන්නේ හුදකලා භවයේ වටිනාකම. ඒකත්තං මෝනං අක්ඛාතං. මෝනීය කියන වචනයට දැන් මුනි කියන වචනේ නිරුක්තිය සොයන අය පෙන්නුම් කරනවා. ඒ වචනේ හේදෙන පරිසරය අනුව එහෙම නැත්නම් ඒවා අතීතයේ ඉඳන මුනි සංකල්පය අනුව කල්පනා කරලා බලනවා නම් එකක් ඒක විහාරී බව, හුදකලා බව, ඒ වගේම නිහඬ බව. අන්න ඒක නිසා ඒකත්තං මෝනමක්ඛාතං. මේ මෝන කියලා මුනි කියලා කියන එකේ මෞන කියන වචනේ තේරුම් දෙකක් තියෙනවා. සාමාන්‍ය මෞන කියන්නේ නිහඬියාව, නිහඬ බව. ඒකම තව වර්ණයක් කියනවා ප්‍රඥාව, නුවණ. ඉතින් අර නිහඬ වුණු පමණට නුවණක් තියෙනව නොවේ. නමුත් යම්කිසි ඒ මුනි ප්‍රත්‍ය අනුව අනවශ්‍ය කතා බහ බහුවාණී බව නැ, ඒකයි ඒ කියන්නේ. ඒකත්තං එතකොට ඒකක් හුදකලා බව, අනිත් එක අර කතා අඩු බව. අන්න ඒකට ඊළඟට තව ඊළඟට මේ දේ සූත්‍රය අවසාන හරියදී බුදුරජාණන් වහන්සේ පුදුම විදිහේ උපමා දක්වනවා. මේ නාලක තාපසයාට ගංගාවලින් පාඩමක් ඉගෙන ගන්න, ඒ වගේම ඔය දිය ඇලි දොළපාරවල් වැනි කුඩා දිය පාරවල් වෙනුත් යමක් ඉගෙන ගන්න. මොකද්ද? සනන්තායන්ති කුසොබ්භා තුන්හි යාති මහෝදධි. ඒ කියන්නේ කුඩා දිය ඇලි ආදිය ශබ්ද කරමින්, දොළපාරවල් ශබ්ද කරමින් යන්නේ. නමුත් ලොකු ගංගා ඒවා නිහඬව ගලා යනවා. අන්න ඒ අදහස ඊළඟට තවදුරටත් කියනවා යදුණකං තන්සනති. යම් තැනක අඩුවක් තියෙනවා නම් එතන හඬ වැඩි, අඩු තැන්වල හඬ වැඩි. යම් පුරං සන්තමේවතත් යම් තැනක පිරිනන නම් එතන ශාන්තයි. ඊළඟට තව ඒකට දැන් මේ පින්නතුන් තහලා තියෙන උපමාව නොපිරි කලේ දියසෙලවේ, පිරුණු කලේ දිය නොසැලේ කියලා එහෙම කියන්නේ. ඒකට ටිකක් කිට්ටුවෙන් යන කියවනක් කියවනවා. අඩ කුඹුහ පමෝ බාල. අඩකුම් භූපමෝ බාලෝ බාලයා මෝඩයා හරියට අඩක් පිරුණු කලේ වගේ සද්ද. ඊළඟට අඩකුම් භූපමෝ බාලෝ රහදෝ පූරෝව පණ්ඩිතෝ, පණ්ඩිතයා හරියට පිරුණු විලක් වගේ නිහඬ. ඔන්න ඒ විදිහට උපමා වලින් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ නිසා බහුබාණී වෙන්න එපා, ධර්මයට ධර්මානුකූලව කිය යුතු යමක් කියන්න, ඇතැම් අවස්ථාවල දැනගත්තත් නොකිය ඉන්න. අන්න ඒ විදිහට මේ මෞන නියම නිහඬ භාවයේ, ඒ කියන්නේ විවේකයට සඳහා, බාහිර විවේකය සඳහා හුදකලා බව වගේම අභ්‍යන්තර විවේකය සඳහා ඒ විතර්ක වලින් ඒව අඩු වෙන්න අර නිහඬියාව. අන්න එතකොට ඒ අර පැරණි මුනි සංකල්පය, ඒකට බුදුරජාණන් වහන්සේ තවත් කාරණා එකතු කළා. ඒකේ වටිනාකම මුනිවරයා පිළිබඳ පරමාදර්ශය ඉදිරිපත් කර වදාලා ඒ නාලක සූත්‍රයෙන්. ඒ වගේම මේ මුනි සංකල්පයට අදාළ ඉතාමත්ම වටිනා සූත්‍රයක් ඒ සූත්‍රනිපාත කියන ග්‍රන්ථයේම සඳහන් වෙනවා මුනි සුත්ත නමින්. ඒ මුනි සූත්‍රය ගාථා 15කින් පවන සමන්විත සූත්‍රයක්. ඒ අවාසනාවකට වගේ අපිට එහෙමයි කියන්න වෙන්නේ, අවාසනාවකට වගේ මේ අටුවාචාරින් මහන්සේලා මේ මුනි සූත්‍රයේ කොටස් කරලා ඒ ගාථා කීපයකට වෙන වෙනම නිදාන කතා දක්වන්න ගිහිල්ලා මේ ගාථාවේ ඇති ගැඹුර යටපත් කරගුවා. අපට පේන්නේ වටිනාම ගාථා පෙළක්, ඊටාත්ම එකිනෙකට සම්බන්ධව ගලා යන ගාථා පෙළක්. ඒ වගේම මේ ගාථා නවයකම ධ්‍රුවපදයේ, දැන් ධ්‍රුවපදයේ කියලා කියන්නේ ඇතැම් ගාථාවල ඔය අගට තියෙනවනේ ඒකාකාර පදේ, අන්න ඒ විදිහට ධ්‍රුවපදේ හැටියට දෙනවා. තංවාපි ධීරා මුනිං වේදයන්ති, තංවාපි ධීරා මුනිං වේදයන්ති, ධීරයෝ නුවණැත්තෝ අන්න ඒ බඳු පුද්ගලයෙකු මුනිවරයෙක් යයි කියයි. එතකොට අන්න ඒ විදිහටම ගාථා නවයක් තිබෙන කෙනුත් අපට පේනවා. මේක සාමත්ම ක්‍රමානුකූලව ගලා යන ගාථා පෙළක්. ඉතින් ඒ ගාථා ආරම්භ වෙන ආකාරයම පුදුමයි. අමුතු විදිහේ ගාථාවකින් පටන් ගන්නේ. සන්තවාතෝ භයං ජාතං නිකේතා ජායතේ රජෝ අනිකේතං අසන්තවං ඒතං වේ මුනි දස්සනං. සන්තවාතෝ භයං ජාතං, සන්තවය කියලා කියන්නේ ඥාති මිත්‍රාදීන් ඇසුරු කිරීම. එතකොට මේ බුද්ධ වචනයක් හැටියට ගත්තොත් සන්තවාතෝ භයං ජාතං, ඒ ඇසුර තුලින් ඇසුරු කිරීම තුලින් භය උපද්‍රව ඇති වෙනවා. නිකේතා ජායතේ රජෝ, නිකේත කියන්නේ නිවෙස, නිවෙස් වලින් කෙලෙස් රජස් ඇති වෙනවා. එතකොට ඇසුරු කිරීම තුලින් නොයෙකුත් උපද්‍රව භය අන්තරාය ඇති වෙනවා, නිවෙස් වලින් කෙලෙස් රජස් උපදිනවා. ඊළඟට කියන්නේ සන්තවාතෝ භයං ජාතං නිකේතා ජායතේ රජෝ. ඔන්න ඊළඟට කියනවා අනිකේතං අසන්තවං ඒතං වේ මුනි දස්සනං. ඒ කියන්නේ ඒක අනිත් පැත්ත. අනිකේතං කියලා කියන්නේ නිවෙස් නැති බව, අනගාരിക බව. එයින් පෙන්නුම් කරන්නේ නිවෙස් නැති බව, අනිකේතං අසන්තවං. අර විදිය සම්බන්ධීකරණ අසුරු කිරීම අඩු වීම නැතිවීම, ඒක තමයි මුනි දර්ශනේ. අන්න මුනිවරයා පිළිබඳව ඒ කියන්නේ ආධ්‍යාත්මික දියුණුව සඳහා අරව බාධා කියන එකයි කියන්නේ. අනිකේතං අසන්තවං ඒතං වේ මුනි දස්සනං. ඉතින් ඒ විදිහටම ඊළඟට ඒ මුනි සූත්‍රයේ විශේෂයෙන්ම අර පෞරාණික මුනි සංකල්පය තේරුම් කරන්නේ රහතන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ කරලා. ඒක රහත් භවයි. රහත් භවින් ඒ පරමාදර්ශය සම්පූර්ණ වෙන හැටියටයි. එතන ඉඳලා තියෙන ගැඹුරු ගාථාව රාශියක් අපි ඒකේ සාමාන්‍ය අදහස් විතර කියමු. එක එකක් විවරණය කරන්න ගියොත් ඒක වෙනම පැත්තකට යනවා. එතන සඳහන් වෙන කාරණය දැන් මේ අපි මේ උත්පත්තිය ලැබලා තියෙන යම් හේතුවක් නිසා නම් ඒ හේතුව නැති කරන්න ඕන, උපුටා දමන්න ඕන. ඒ වගේම තවත් භව උපදන්ට හේතු වූ කර්මයන් රැස් නොකරන්න, ඒකයි මේ සාමාන්‍ය අදහස. ඒ කර්ම රැස් කිරීමට හේතු වන තණ්හාව නැති කරන්න කියලා. ඒකට කියනවා තණ්හා සීනේය කියලා, කියන්නේ දිය සීරාව. ඒ ගාථාවක කියන එක තැනක යෝ ජාතං උච්චිජ්ජ නරෝපයේය, හටගත්තු දේ උගුල්ලලා දාලා නැවත ඉඳන්නේ නැහැ, පැන කරන්නේ නැහැ. ඒ වගේම වැඩෙන දේවල් වලට ආයි වතුරවත් කරන්න යන්නේ. එතන වතුර කියලා කියන්නේ දිය සීරාව, තණ්හාව. සිතේ ඇති වෙන ඒ චේතනා සංස්කාර ගැන හිතලා බලනවනම් ඒ සංස්කාර තුලට සාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් රහතන් වහන්සේගේ පවා තිබෙනවා. ඒ වාට තණ්හාව එකතු කරන්නේ නැහැ. එකතු කරොත් ඒ අන්න අර දිය සීරාව දැම්මා වගේ. එතකොට ඒ මේ පෙන්නු කරන්නේ ඒ අවසාන වෙන්නේ ජාතිඛයදින්න. උපතේ ක්ෂය වීම, උපතේ කෙලවර වීම මෙලොවම ප්‍රත්‍යක්ෂ කරගන්න. අරහත්ය ගැනයි මේ කතා. ඉතින් එතන ඉඳලාම යන්නේ අර ඒ ඇලුම් ගැටුම් රාග දෝෂ ආදීන් මිදුණු ඒ පිරිසුදු සිත පිළිබඳවයි දිගටම මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. රහතන් වහන්සේ හැම එකක්ම තන්වාපි ධීරා මුනිං වේදයන්ති. ඒ උන්වහන්සේලාගේ අෂ්ටලෝක ධර්මයෙන් සම්පා නොවන සත්‍යය සමහර දැක්වලා තියෙනවා. හරියට ඔය නාන තොටේ ඉන්දියාවේ දැනටත් තියෙන ඒවා නාන තොටේ තියෙන කණුව වගේ කවුරු ඇවිල්ලා පිට එදුවත් කමක් නැහැ. අන්න ඒ විදිහට නොයෙකුත් අයගේ නිඳා අපහාස ආදී දරා ගැනීමේ ශක්තිය ඔය විදිහ නොයෙකුත් උපමා වලින් මේ ගාථා පෙළේ මුනිවරයාගේ අරහත්ය දක්වා යන මුනිවරයා පිළිබඳව ප්‍රකාශ කරනවා. ඊළඟට වඩාත්ම හිත්කාව දින උපමා කීපෙකුත් දෙනවා. ඒක ඇතැම් අය දැනටමත් අහලත් ඇති. අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවන ඒ වගේම පරිශුද්ධියට පත් වුණු රහතන් වහන්සේ පිළිබඳ දර්ශනය ඉදිරිපත් කරනවා. ඒකං චරන්තං මුනි අපමත්තං ඊළාට කියන සිංහයා පිළිබඳ උපමාව දක්වනවා. සිංහයා ඒ සද්ද වලින් නොසැරෙන සිංහයෙක් වගේ වාතය දැලෙහි වාතය බැඳෙන්නේ නැහැ. සිංහයා ශබ්ද වලින් කම්පා වෙන්නේ නැහැ. ඊළඟට පියුමෙහි වතුරෙන් එහෙම නැත්නම් මඩ වලින් තැවරෙන්නේ නැහැ. ඔන්නේ දර්ශනය. ඒ කියන්නේ සිංහයා වගේ අසන්තසං සන්ත්‍රාසයටපත් වෙන්නේ නැහැ. වාතංග ජාලං අසජ්ජමානං දැලෙහි හුලඟ බැඳෙන්නේ නැහැ. ඊළඟට පියුමෙහි මඩ තැවරෙන්නේ නැහැ. එයින් පෙන්නුම් කරන්නේ අන්න අර අකම්පිය බවත් ඊළඟට නොවැරෙන බවත් විරක්ත බව ඊළඟට පිරිසිදු බව. ඔන්නෝ විදිහට ඒ බුදුරජාණන් වහන්සේ දීපු උපමා මුනිවරයා පිළිබඳ ඒ ලක්ෂණ ඇති මුනිවරයායි කියලා ඔය විදිහට මේ සූත්‍රයේ පුරාම දැක්වෙන්නේ අර මුනි සංකල්පය. අන්තිමට අරහත්වයෙන් කුළු ගැන්වෙන අන්දමේ. එතකොට අපි නාලක සූත්‍රයෙන් පෙන්නුවේ ඒ සාමාන්‍ය ප්‍රතිපදාව. අර ඒක විහාරීව වනගතව ජීවත් වෙන භික්ෂුව පිණ්ඩපාතෙන් යැපෙන භික්ෂුව විසින් පිළිපැදිය යුතු ආකාරය මුනි සූත්‍රයෙන් කෙලින්ම ඒ අරහත්වය දක්වාම ඒ හිත දියුණු කරගත්තු පුද්ගලයා පිළිබඳවයි ඒ උපමා ආදිය දක්වලා තිබෙන්නේ. එතකොට අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ මුනි සංකල්පයේ ඇති ගැඹුර දක්වා වදාලා එතකොට මෙන්න මේක තුලින් අපිට හිතා ගන්න තියෙන්නේ මේ ශාසනයේ වටිනාකම් ගැන හිතන යුගයක් නම් අපි කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේ අර රැල්ලෙනුත් ඉවත් වෙලා හුදකලාව ආධ්‍යාත්මික දියුණුව සඳහා කැප වුණු භික්ෂුව පිළිබඳව යතරම් වර්ණනා කරලා තිබෙන්නේ. ඒ අතීතයේ ඒ මුනි සංකල්පය කිසියට නගා ගැනීම පවා තමන්ගේ ඒ ප්‍රතිපත්ති මාර්ගය ශක්තිමත් කරගන්න උපකාර වෙනවා. මොකද ආධ්‍යාත්මික දියුණුව සඳහා අර ලෝකයා යන මාර්ගයේ ගියොත් වැඩිදුර යන්න හම් වෙන්නේ නැහැ. ඒකයි අර පැරණි මුනි සංකල්පය තුලින් පෙන්නුම් කරන්නේ. ඒක විහාරීව හුදකලාව වනගතව එතන සඳහන් වෙන්නේ අර විවේකයේ ඇති ආනිසංස. ඒක ගැන බුදුරජාන් වහන්සේ බොහෝ අවස්ථාවල දැන් අපි සාමාන්‍යයෙන් බුදු කෙනෙක් කියලා හිතනකොට ඒ සියලුම වැඩ ඉවර කරගත්ත ආයෙ අමුතු දෙයක් අවශ්‍ය නැහැ කියලා හිතනවා. නමුත් බුදුරජාන් වහන්සේගේ චරිතයේ පවා බොහෝ අවස්ථාවල මේ පිණිතුන් අහලත් ඇති. හිටි ගමම්ම සංඝයා වහන්සේලාට කියන සමහර විට වස් කාලයේ ආරම්භයේදී මහණෙනි මම මේ තුන් මාසයක් විවේකයට යනවා හුදකලා වාසයට යනවා කැලේට කවුරුවත් මා හම්බෙන්නේ නෝන් නැහැ පිණ්ඩපාතේ අරගෙන එන භික්ෂුව ඇරින්න. හිතා ගන්නවත් පුදුමයි ඒ බුදු කෙනෙක් කියනකොට අපි බුදු කෙනෙක් ඒ විදිහට අපි අපේ සංකල්පය අනුව නිතරම විශාල පිරිසක් පිරිවරාගෙන ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේම සමහර ලාට කියනවා මේ රාජරාජ මහාමාත්‍ය තීර්ථයේ තීර්ථක උපාසක උපාසිකාවන් කියන වටවිලින් එකමට මහවදයක් වදයක් කියලා කියන්නේ අරකයි තමන් ලබාගත්තු ඒ උතුම් දිට්ඨ ධම්ම සුඛ විහරණය කියලා කියන ඒ තමන් ලබාගත්තු රහත්ඵල සමාධිය ආදී සංවැදින්න අවස්ථාවක් නෑ. ඒ නිසා අර දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා සති සම්පජඤ්ඤය සඳහා බුදුරජාණන් වහන්සේ පවා විකින් විට විවේක වාසයට ගියා. ඒකට කියන්නේ තව හේතුවක් දක්වනවා. පස්චිමංච ජනතං අනුකම්පමානෝ. පස්චිම ජනතාවට ආදර්ශයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පවා ඒක විහාරීව වනගතව වාසය කරන්න ගියා කියන එක තුලින් ඒ අරණ්‍ය වාසයේ ආදී වටිනාකම් පෙන්වා වදාලා. ඒකට ඒ වගේම තවත් වටිනා සිද්ධියක් සඳහන් වෙනවා ධර්ම සූත්‍ර දේශනා අතර. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ කොසල් රටේ ඉච්ඡා නංගල කියන බමුණු ගමේ ඒ බමුණු ගමට පැමිණියා චාරිකාවේ හැසිරෙන අතරේ විශාල සංඝ පිරිසක් එක්ක. ඒ ප්‍රදේශයට වැඩම කරලා නවතැන් ගත්තේ ඉච්ඡා නංගල වනසණ්ඩ කියලා කියන වනලැහැබක. ඒ විශාල සංඝ පිරිසක් එක්ක ඇවිල්ලා වනලැහැබක වාසය කරන්න නතර වුණා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ පැමිණියා කියන ඒ කීර්තිලාභය අහන ලැබිලා ඔය පින්නතුන අහලා තිබෙන ඉතිපිසෝ භගවාදී වශයෙන් නවගුණ පාඨය ඒ කාලේ සම්දීප පැතිර ගියා. ඒ රාවය අහලා අර බ්‍රාහ්මණ ගෘහපතියන් ඉච්ඡානංගල ඒ වන ලැබට ඒ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස සිටින තැනට පස්සෙන්දා උදේ මුළු රාත්‍රිය තිස්සේ ඒ පිළිවෙල වෙලා පස්සෙන්දා උදේ දානමාන අරගෙන ආවා. ඇවිල්ලා ඒ බුදුරජාණන් වහන්සේ ඉන්න හරියේ ඇතුල් වෙන ඒ දොර කඩ ළඟ දොරකොටුව ළඟ මේ බමුණු පිරිස මහ හයියෙන් කෑකෝ ගහන්න පටන් ගත්තා. එයාගේ සිරිත හැටියට වෙන්නේ නැති උස් හඬින් කෑ ගහනවා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කාලේ එතන කියවෙන හැටි, ඒ කාලේ බුදුරජාණන් වහන්සේ සිටි උපස්ථායකයා නාගිත කියන භික්ෂුව. ආනන්ද හාමුදුරන්ට කලින් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න කීප නමක්ම හිටි බව මේ පිනතුන් අහලා ඇති. එතකොට මේ නාගිත කියන භික්ෂුවයි ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ උපස්ථායකයා හැටිය හිටියේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ නාගිත භික්ෂුව අමතලා කියනවා, කවුද නාගිත ඔය මේ කෑකෝ ගහන්නේ කෙවුලන් වගේ මාළු බෙදා ගන්න බැරුව පොරකන කියලා නිතර බුදුරජාණන් වහන්සේ බඳු අවස්ථාවල ඉගෙන කේවට්ටේ මච්ච විලෝපී කියලා මාළු කොල්ල කන්න ලෑස්ති වෙන මේ කෙවුලන් වගේ කවුද මේ කෑ ගහන්නේ කියලා ඇහුවා. ඔන්න එතකොට නාගිත භික්ෂුව කියනවා, භාග්‍යතුන් වහන්සේ ඉච්ඡානංගල ප්‍රදේශයේ ඉන්න බ්‍රාහ්මණ ගෘහපතියන් හුඟක් මේ ආහාර පාන සූදානම් කරගෙන ඇවිල්ලා තියෙනවා, භාග්‍යතුන් වහන්සේටත් සංඝයා වහන්සේලාටත් ඒ කට්ටිය අය ඔය එතන ඇවිල්ලා ඉන්නේ කියලා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ අමුතු විදියේ සැර විදිය කියමනක් කියනවා, නාගිත මට ඔය යසසින් නැති වැඩක් නැහැ, කොටිම කියනොත් මට ඔය යසසත් එක්ක සමාගමක් නැහැ. යසස කියලා කියන්නේ මේ පිනතුන් අහලා තිබෙනෝනේ පිරිවර, පිරිස්. පිරිස නිසා ඇතිවෙන ඒ කීර්ති රාවේ ඔක්කොම යසස් කියන වචනය තුල තිබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී නාගිත භික්ෂුවට කියනවා, නාගිත මට ඔය යසෙන් ඇති වැඩක් නැහැ, එහෙම නැත්නම් යස එක්ක මගේ සමාගමක් නැහැ, මම මේ යස සොයාගෙන යන්නෙත් නැහැ, යසද ඕනෙත් නැහැ කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, යම් කෙනෙකුට නෙක්ඛම්ම සුවය, පවිවේක විවේක සුවය, උපසම සුවය කියලා කියන්නේ සංසිඳීම් සුවය, සම්බෝධි සුවය තිබෙනවනම්, ඒව බිඳිනවනම්, ඒ බඳු අයට ඔය ලාභ සත්කාර සිලෝක කියලා කියන එතන අමුතු වචනයක් යොදනවා. ලාභ සත්කාර සිලෝක පිළිබඳව අමුතුම වචනයක් යොදනවා. මීල්හ සුඛං. මීල්ල කියලා කියන්නේ පින්නතුනි අසුචි. මීල කියන්නේ අසුචි. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ එතන යොදාපු වචනේ. ලාභ සත්කාර සිලෝක කියලා කියන එකට කියන්නේ මීල්හ සුඛං. ඒ අසුචි සුවයට එක ලොකුවට ගන්නෙ නැත කියලා බුදුරජාණන් වහන්සේ අර නාගිත භික්ෂුවටත් වදින්න වෙන්නේ නැති එක කියන්නේ නැත. එහෙම කිව්වම මේ නාගිත භික්ෂුන් වහන්සේ නැවතත් කියනවා, ආ භාග්‍යතුන් වහන්සේ ඉවසාව ධර්මසේක්වා, දැන් ඉවසාව ධර්ම කාලයයි, මේ බ්‍රාහ්මණ පිරිස මේ භාග්‍යතුන් වහන්සේ යන තැන බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යතුන් වහන්සේ පිටිපස්සේ එනවා කියලා මේ නාගිත භික්ෂුව ආයිතර ලාභ සත්කාර පැත්තට විදියට ඒකට ඉඩ දෙන විදියට කතා කළා. නැවතත් බුදුරජාණන් වහන්සේ අර වචන අර විදියටම කිව්වා, නාගිත මට යසසත් එක්ක සමාගමක් නැහැ, යසසත් එක්ක මගේ සම්බන්ධයක් නැහැ කියලා අර දැන් කිව්ව විදියටම ඔය ලාභ සත්කාර සිලෝක වලට ඔය උපමාවක් දුන්නා. ඔන්න එපමණ එතනින් නැවතුණ නෑ බුදුරජාණන් වහන්සේ ඊළඟට නමුතු විදිය දේශනාවක් නාගිත භික්ෂුවට එල්ල කරලා කියනවා, නාගිත මට සමහර විට දකින්න ලැබෙනවා ගාමන්ත විහාරයක භික්ෂුවක් සමාධිගතව සිටිනවා. ඒ වෙලාවට මට මෙන්න මෙහෙම හිතෙනවා, දැන්ම මේ භික්ෂුව මේ සමාධියේ ඉන්න භික්ෂුව ළඟට කවුරු හරි ආරාමිකයෙක් ඇවිල්ලා ගැටිලා ඒ සමාධිය බිඳිනවා. එහෙම නැත්නම් සාමණේර කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා සම්බන්ධ වෙලා ඒ සමාධිය නැති කරනවා. ඒක නිසා මට ඒ ගාමන්ත විහාරයේ සමාධියේ ඉන්න භික්ෂුව, ඒ ගාමන්ත විහරණය ගැන මගේ සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒ ගැන මම නොසතුටු වෙනවා. නමුත් නාගිත තවත් සමහර විට මට දකින්න ලැබෙනවා ආරණ්‍යක භික්ෂුවක් ආරණ්‍යයේ නිදි කිරගෙන ඉන්න භික්ෂුවක් කැලේ. ඒක දැක්කහම මට මෙහෙම හිතෙනවා, මේ භික්ෂුව ටික වෙලාවකින්ම මේ නිදිමත ජය අරගෙන නිදි ගැට පිසහැරලා අරණ්‍ය සංඥාව ඇති කරගෙන වටපිට බලලා අරණ්‍ය සංඥාව ඇති කරගෙන එයින් සිත ඒකත්වයට සමාධි තත්වයට පත් වෙනවා. ඒක නිසා ඒ නිදි කිරන ආරණ්‍යක භික්ෂුව ගැන පවා මම ආරණ්‍ය විහාරය පිළිබඳව සතුටු වෙනවා. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, නාගිත සමහර වෙලාවට මට දකින්න ලැබෙනවා ආරණ්‍ය විහාරයේ ආරණ්‍යයක වණයක වසන භික්ෂුවක් සමාධිය නැතුව ඉඳගෙන ඉන්නවා. මට එතකොට හිතෙනවා, දැන් මේ භික්ෂුව ටික වෙලාවකින් සමාධියක් ලබාගින් ඒ සමාධිය ආරක්ෂා කිරීමටත් උනන්දු වෙනවා. එයින් මම මේ ආරණ්‍යක භික්ෂුව පිළිබඳව සතුටු වෙනවා. ඊළඟට ප්‍රකාශ කරනවා, නාගිතේ මට සමහර අවස්ථාවල දකින්න ලැබෙනවා ආරණ්‍යක භික්ෂුවක් සමාධිගතව සිටිනවා. එතකොට මම කල්පනා කරනවා, දැන් මේ සමාධිමත් භික්ෂුව ඉක්මනින්ම සමංගේ සිතේ විමුක්තිය, ඒ කියන්නේ විදර්ශනා වඩලා විමුක්තිය ඇති කරගෙන විමුක්තිය ආරක්ෂා කරගන්න. එයින් මම ආරණ්‍යක භික්ෂුවක් පිළිබඳව සතුටු වෙනවා. ඔන්න ඊළඟට තවත් දුරටත් ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ, නාගිත ඔය ගාමන්ත විහාරේ ඉන්න භික්ෂුවක් ළඟට චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය දේහසජ්ජ පිරික බෙහෙත් පිරිකර කියන ඒ පරිෂ්කාර ලාභ සත්කාර ගලාගෙන යනවා ගලාගෙන යනවා. ඒ භික්ෂුව ඒ ලාභ සත්කාර පිළිබඳව දිචුයෙමින් අල්මැති කර ගැනීමෙන් භාවනාව ගැන උනන්දුවක් නැහැ. ආරණ්‍ය විහරණය ගැන වන සෙනසුන් වල බණ භාවනා කිරීම ආදියට යොමු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ ලාභ සත්කාර පිළිබඳව ඒ ගන්න ප්‍රතිපත්තිය නිසා ඒ ගාමන්ත විහරණය ගැන මා සතුටටපත් වෙන්නේ නැත. ඔන්න ඊළඟට බුදුරජාණන් ප්‍රකාශ කරනවා ආරණ්‍යක ඉන්න ආරණ්‍ය භික්ෂුවක් ළඟට සීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය කියන්නේ ඒ සිව්පස්සේ ගලාගෙන එනවා. නමුත් ඒ භික්ෂුව ඒවා ප්‍රතික්ෂේප කරලා සමාධියට භාවනාවට තැන දීලා විවේක වාසයට හිත යොමු කරනවා. ඒක නිසා මම ආරණ්‍ය විහරණය සතුට වෙනවා. අන්න එනොත් අපිට මෙන්නකොන බුදුජාන් වහන්සේගේ එතකොට වටිනාකම් නිරන්තරයෙන්ම අර හුදකලා බව, ඒක විහාරී බව, අර කිව්ව රැළිනුත් රැළිනුත් ඉවත් වෙලා ආධ්‍යාත්මික ප්‍රගතිය පිළිබඳව සැලකිලිමත් වීමයි. මේ වේගයෙන් මේ පින්නතුන්ටත් දැන් අපි මේ ප්‍රකාශ කළ කාරණා සමහරවිට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මසංඝයාට විතරක් අවශ්‍ය දේවල් කියලා. නමුත් ගිහි පින්නතුනුත් මේ ශාසනික වටිනාකම් තීරුම් ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙම නැත්නම් පහසුවෙන්ම මේ ධර්මයේ ඇති ඒ වටිනා කොටස් අතීතයේ බුද්ධ කාලයේ හිටි ගිහි පින්නතුන් යන සඳහන් වෙනවා. සමහරු බුදුරජාන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි අපි යම් අවස්ථාවක සතිපට්ඨානයේදීලා හිටියානම් ඒ අවස්ථාව අපට පුදුම විදියට සතුටක් ඇති වෙනවා. ඒ අබුද්ධ කාලයේ ගිහි පින්නතුන් දැන් මේ කාලයේ වගේ අනෙකුත් ඔය නොයෙකුත් දේවල් වලට යනවා වෙනුවට සංඝයා වහන්සේලා අනුගමනය කරමින් ආධ්‍යාත්මික දියුණුව ගැන උනන්දු වුණේ මේ පින්නතුන් කොතිකුත් අහලා තිනවා. ඉහි උපාසක උපාසිකාවන් බුද්ධ කාලයේ උන්ට නිකම්ම මේවා ලැබුණ නොවේ. උන් මේවා ඒ උන්ගේ ජීවිත රටාව සකස් කරගන්න ඇති මේ බණ භාවනාවට සුදුසු හැටියට. මොකද මේ බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා කෝපන හීනෙන අග්ගස්ස පත්ති හෝති, අග්ගිනේව කෝපන අග්ගස්ස පත්ති හෝති. හීන වූ වීරයකින් හීන වූ ප්‍රතිපත්තියකින් අග්‍ර වූ දෙයක් ලබන්න බෑ. අග්ගිනේව අග්ගස්ස පත්ති හෝති, අග්‍ර වූ ප්‍රතිපත්තියකින්මයි අග්‍ර වූ දෙයක් ලබන්න පුළුවන්. ඒකට මේ මාර්ගඵල ආදී මේවා මේ පළතුරු කඩෙන් ගන්න වගේ මුදල් තිබෙනව නම් ගන්න පුළුවන් දෙයක් කියලා හිතන්නේ නැතුව අන්න අර බුදුරජාන් වහන්සේ දක්වා වදාළ මේ ප්‍රතිපදාවට තරමක් හෝ අනුගතව ගමන් කරන්නට ඕන. එතකොටයි මේ තමන්ගේ මේ ආධ්‍යාත්මික ප්‍රගතිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි කල්පනා කරන බුදුරජාන් වහන්සේ මේ දක්වා වදාළේ අපි මේ සතර සතිපට්ඨාන විනාට ඔය සම්මප්පදාන ආදී වශයෙන් බුදුරජාන් වහන්සේ නිතර ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ විශේෂයෙන්ම පරිනිර්වාණ අවස්ථාවේදී මේ ශාසනයේ සාරය එකයි, ඒ පරියප්තිය නොවේ. ප්‍රතිපත්තියට අදාළ කොටසයි බුදුරජාන් වහන්සේ ධර්මයේ හැටියට දැක්වේ. සතර සතිපට්ඨානෙන් පටන්ගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කෙළවර වෙන සත්‍යස් බෝධිපාක්ෂික ධර්මය තුලයි මේ ශාසනයේ හරය අරටුව හැටියට ගත යුතු කොටස තිබෙන්නේ. ඒ සඳහා උපකාර වන දෙයක් තමයි අන්න අර අකිතහත් දුරට තමන්ගේ දිනදා ජීවිතය තුල පවා සමහර විට මේවා මේ කාලේ බෑ කියලා කියන්න පුළුවන්. මේ බැරි සංඥාවයි බොහෝ විට මතු කරන්නේ, මතු වෙන්නේ, අහන්න ලැබෙන්නේ. නමුත් ඇතැම් විට ඉන්නවා ඒ සාංශාරික වශයෙන් මේ පුරුද්ද ඇති කරගත් ගිහි පින්වතුන් ගිහි පින්වතියන් ඉන්න පුළුවන්. නමුත් අන්න අර ඒ තියෙන අර කිව්ව එක්කෝ කීර්ති ഘോഷ ආදියට ලාභ සත්කාර ආදියන් මේ බඳු දේවල් වලට යොමු වීම නිසා මේ ධර්මයේ අරටුව හරය ගන්න උනන්දු වෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙන වෙන පැතිවලට තුනනවා. උකර කල්පනා කරන්න ඕනන්නේ බුදුරජාණන් වහන්සේ මතු කළ දීපු මේ ශ්‍රේෂ්ඨ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, එහෙම නැත්නම් මේ ප්‍රතිපදා තුල තිබෙන්නේ තමන්ගේ සිත සික්මවා ගැනීමයි. ඒ සඳහා විශේෂයෙන් මාර සමාධිය ආදිය මතු කරගන්න නම් පැහැෙන විවේකයක් තිබෙන්න ඕන. විවේකයට ලොල් වෙන්න ඕන. ඒ වෙනුවට අර සාමාන්‍ය ලෞකික දේවල් වලම හිත යොදාගෙන ඉන්නව නම් ඒ කෙනෙකුට බැරි වෙනවා කවදාවත් ඒ උතුම් තත්ත්වවලටපත් වෙන්න. ඒක නිසා ආර බුදුරජාණන් වහන්සේ මේ දක්වා වදාළ මේ මුනි ප්‍රතිපදාව සංඝයා වහන්සේලාට පමණක් සීමා වුණු එකක් හැටියට නැතුව තම තමන්ගේ ජීවිතේ විටින් විට ඔය දැන් සමහරව විවේකය එහෙම නැත්නම් නිවාඩු ගන්නවා කියලා කියනවා. යම් කිසි විරාමයක් නිවාඩුවක් හැම කෙනාටම අවශ්‍ය වෙනවා. නමුත් ඒ නිවාඩුව පවා සමහර විට ජීවිතයේම යම් කිසි අංශයක් දිනු පවුණු කර ගැනීම, එහෙම නැත්නම් තව තවත් ආකූල ව්‍යාකූල කර ගැනීම සඳහායි බොහෝ විට මේ කාලයේ ගිහි පින්නතුන් ඒ විවේකයේ විරාමය යොදාගන්නේ. මොනින් කල්පනා කරන්න ඕන මේ ජීවිතයේ தත්වය ඊටාම කෙටි කාලයක් අපිට ජීවත් වෙන්න තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ඒ සූත්‍රමේ පින්නතුන් කොතිකුත් අහලක් තිබෙනවා. අර අතීතයේ ඒ 60,000ක් අවුරුදු තිබුණු කාලවල පවා ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තිබෙනවා. ඒ කාලේ හිටිය ඒ ආචාර්යවරු මේ ජීවිතය මේ තරම් කෙටි දුක් සහගතයි කියලා එහෙම අර මේ පින්නතුන් අහලා තියෙන ජීවිතය පිළිබඳ උපමා පුදුම විදිය උපමා තනාග පිනිබිඳු දී ඇඳීර ආදී වශයෙන් පුදුම විදියට ඒ අතීත ආචාර්යවරු දක්වලා තිබෙන්නේ මේ ජීවිතයේ කෙටි බවයි. ඒකට එබඳු ඊටත් වඩා දහස් ගණන් අවුරුදු ජීවිත කාලයක් ජීවිත කාලය හැටියට තිබුණු යුගවල එහෙමයි. නමුත් මේ අවුරුදු 100ටත් අඩු. දැන් අර 70 80 ඊටත් වඩා සමහරට අඩු වෙන විදිය ජීවිත කාලයක් අපට තිබෙන්නේ. ඒ නිසා උනන්දු වෙන්න ඕනේ මේ ශාසනය ලැබුණු අවස්ථාවේ බුද්ධ වචනේ හරියට අසන්නවත් නැතුව බොහෝ විට මේ විදේශිකයන් එහෙම දුක් වෙනවා. මේ අපේ රටේ දැන් විශේෂයෙන්ම ශාසනය ගැන කල්පනා කරනකොට අපි කනුත් මේ ධර්මය අපට අයිති දෙයක්, බුදු සමය අපට අයිති දෙයක්, බුදු ඒ විදිහට ශාසනය අපට අයිති දෙයක් කියලා මේ මමත්වයකින් කතා කරනවා. නමුත් එයින් වැඩ ගන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේක අර පිටරට පටවන දෙයක් හැටියටයි බොහෝ දෙනා සලකන්නේ. එහෙම නැතුව තමන් තුළට මේක ධර්මයේ ගන්න නම් අන්න ඒකට කළ යුතු පරිත්‍යාගය කරන්න ඕන. ගිහි හෝවා පැවිදි හෝවා ඒකට බුදුරජාන් වහන්සේ ටිකයි මතු කරලා දීලා තිබෙන්නේ. මේ ධර්ම මාර්ගයේ සඳහා යන්න නම් නිරාමිස ප්‍රීතිය, නිරාමිස තත්වයක් බලාපොරොත්තු වෙනවා නම් නිවන ගැන කියන්නේ නිරාමිස තරහා කියලා. ආමිස නිරාමිස කියලා කියන්නේ දැන් ආමිසය කියලා කියන්නේ අන්න අර ලාභ සත්කාර සිලෝකාදී දේවල්. ඒවයි සාමාන්‍ය පෘථග්ජනය සාමාන්‍ය ලෝකයක් ගැලිලා ඉන්නේ ඒවල්. ඒකට නිරාමිස ප්‍රීතිය සඳහා අන්න ඒවා අතහැරීම තුලින් ඊළඟට අර කිව්ව සමාධි තත්ත්වය. ඒවා මතු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. භාවනා ආදිය තුලින් ලබන්න පුළුවන් වෙන්නේ නිරාමිස ප්‍රීතියයි නිරාමිස සුවයයි. ඒකට බුදුරජාන් වහන්සේට ඒ තිබුණ උපසම සුවය, විවේක සුවය, සම්බෝධි සුවය නිසා තමයි අර ලාභ සත්කාර අර අසුචි තත්ත්වයටපත් ඒ විදිහට උපමාව දුන්නේ. ඒකට කල්පනා කරන්න ඕනේ මේ බුදුරජාන් වහන්සේ අපිට නිග්‍රහ කරන්න කිව්ව එකක් නෙවෙයි. කල්පනා කරන්න ඕනේ මේවයි ලෝකේ නියම වටිනා, මේ ධර්මානුකූල බලනවා නියම වටිනාකම් මේකයි. බුදු කෙනෙක් උපදින්න ඉතාමත්ම කලාතුරකින් බව අපි අහලා තියෙනවා. දැන් මෙතනත් මේ අර අපි මුලදිම කියුනේ දෙවියන් පවා සතුටටපත් වුනේ මොකද මේ සංසාරයෙන් මිදීමේ අවස්ථාව ධර්ම චක්‍රය පෙරලනවා කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ඒකට අර ඒ තුලින් තිබෙන්නේ මේ භයානක සංසාරයෙන් අත් මිදීමේ එකම අවස්ථාව සම්මා සම්බුදු කෙනෙක් පහළ වුණ අවස්ථාවේ පමණයි. පස්සේ බුදුරජාන් වහන්සේ කෙනෙක් පහළ වුණත් උන්වහන්සේට අප උපස්ථාන කළ දානමාන පූජා කළා යම් ප්‍රමාණයකට ඒ කුසල ශක්තියෙන් තමගේ කුසල ශක්තිය දිනු කර ගන්න පුළුවන් වුණත් නිවන් මාගේ දක්වන්නට බෑ අපි අහලා තිබෙනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් විතරයි ආයේ ජඹුරු ධර්මය තුලින් මේ නිවන් මාග හරියට ප්‍රතිපදා ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකයට හෙළි කර වදාළි. පටිච්චසමුප්පාද ආදී ධර්ම ඒවා ලෝකයට තේරුම් කරලා දුන්නේ. ඒකට එබඳු ඒ ධර්මයක් අප හමුවේ තිබෙද්දි අපි ඒවා ගැන උනන්දු වෙන්නේ නැත්නම් අපේ ජීවිතේ නිකම්ම ගෙවිල යනවා. ඉතින් ඒක හිතන්ට ඕන අන්නර ජීවිතය කියන එක බුදුරජාණන් වහන්සේ දීපු උපමාවලටත් වඩා ඉතාමත්ම ගැඹුරින් කල්පනා කරන්න ඕන මේ කියන ලෙඩ රෝග බහුල විපත්ති උපද්‍රව බහුල මේ යුගයේ Tamanṭa නිරෝගී මනසකින් කටයුතු කරන්න ලැබෙන්නේ ඉතාමත්ම සුළු කාලයක් කියලා හිතන්ට ඕන. ඒ විදිහට හිතනකොට අන්න ඒ තුලින් තමයි බුදුරජාණන් වහන්සේ දක්වා වදාළේ මේ ධර්ම ගමන යන්න නම් සංවේගය අවශ්‍යයි. අර සංවේග වස්තු එහෙම කියලා තියෙන. එතකොට මේ ඒ විදිහට ඇතුළතින් සංවේගයක් ඇති කරගත්තු පින්වතා තමයි අන්න අර වටිනාකම් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විටින් විට දක්වා වදාළ ඒ කාරණා ඒ සූත්‍ර දේශනා සිහිපත් කරලා ඒ වගේම අනිත් පැත්තට කල්පනා කරන්න ඕන. දැන් බොහෝ දෙනා මේ දුක්ඛ සත්‍ය ආදී ගැන අපි කලිනුත් අවස්ථාව ප්‍රකාශ කළා මේවා ලිහිල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය දේශනා කරන්නේ මේ මහා දීර්ඝ සංසාරය පසුබිමක් කරගෙනයි. අනුමතග්ග සූත්‍ර ආදීන් පෙන්눔 කරන ආකාරයට මේ අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන්ගේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැත. බොහෝ අවස්ථා ප්‍රකාශ කරනවා මහණෙනි නුඹලාත් මම මේ තරම් දීර්ඝ කාලයක් මේ සංසාරයේ අවිද්‍යාවෙන් වැසිලා තණ්හාවෙන් බැඳිලා ගමන් කළා තිබෙනවා. එතකොට මේ උපත පහසුයි, උපතින් මිදීම තමයි අපහසු. දැන් ජාතික්ෂය කියලා කියන්නේ උපත ක්ෂය කිරීම. ඒ ප්‍රතිපදාව ඉතාමත්ම දුෂ්කරයි. ලෝකයාට සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ. ලෝකයා භවතුෂ්ණාව තුළ භවතුෂ්ණාවෙන් සෑහීමකටපත් වෙන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේගේ දුක්ඛ සත්‍ය තුළ පෙන්눔 කරනවා ඒ තණ්හාවේ ප්‍රතිඵල. තණ්හාව නිසා, තෘෂ්ණාව නිසා නැවත නැවතත් ලෝකයා සත්‍ය ලෝකයා නැවත නැවතත් ඒ භව තත්ත්වවල උපදිනවා. ඊළඟට අවිද්‍යාව අනුව අර විශේෂයෙන්ම ඒ සක්කාය දිට්ඨිය කියලා කියන ආත්ම දෘෂ්ටිය නිසා මිත්‍යා දෘෂ්ටි මුල් කරගෙන නොයෙකුත් පාප කර්ම කළා වැඩි කාලයක් අපාය තිරිසන් ලෝක ප්‍රේත ලෝක ආදී උත්පත්ති ලැබනවා. ඒකට මනුෂ්‍යාත්ම භාවයක් ලැබීම ඉතාම දුර්ලභ දුෂ්කර බව දුර්ලභ බව බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන මේ පින්න තුන අහලා තිබෙනවා. නිය පිටපස් ටිකකින් බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල පෙන්නවා මේ මිය යන සද්දයෙන්ගෙන් ඉතාම ටික දෙනයි නැවත මනුෂ්‍යාත්ම භාවයක් ලබන්නේ කියලා. අර මහ පොළවේ පසුත් මේ නිය පිටට ගත්ත ඒ පස් ටිකක් බුදුරජාණන් වහන්සේ දක්වා වදාළේ ඒ උපමාවත් අපි කල්පනා කරන්න ඕනේ. එතකොට මේ ඉතාමත්ම දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවය ලැබලා තිබෙනවා. තමන්ගේ ඉන්ද්‍රිය විකලත්වයක් නැතිව ඥාන සම්පත්තියක් තිබෙනවා ධර්මය තේරුම් ගන්නට. එතකොට ලෝකයේ අනිකුත් දේවල් තිබෙනවා ආරාධනා කරනවා මේ දේවල් පස්සේ යන්න කියලා. නමුත් තමන් තේරුම් ගන්න ඕනේ මේ තරම් වටිනා ධර්මයක් අපට ලැබිලා තිබෙනවා අපේ ජීවිත කාලයේ කෙටි. ඒක නිසා අපි මේ තෝරාගත යුත්තේ කුමක්ද කියලා නොයෙකුත් පැත්තෙන් අපැතිවලින් ආරාධනා තිබෙනවා. නමුත් තමන් නුවණින් කල්පනා කරන්න ඕනේ මේ කෙටි ජීවිත තුළින් ගත යුතු ප්‍රයෝජනෙ මොකක්ද කියලා. මේ අවස්ථාව ගිලිහි ගියොත් අපි ටිකකට හිතමු. දැන් මේ ඇතම් පින්වතුන් නුවණින් කල්පනා කරන අය උපලඟටත් ඇවිල්ලා කියන වැරදිලාවත් තිරිසන් අපාය ගැන කෙසේ වෙතත් මේ මනුෂ්‍ය ලෝකෙම පවා ධර්මය අහන්න ලැබෙන මිත්‍යා දෘෂ්ටිකෙන් අතර ඉපදුනත් කොයිතරම් භයානක තත්ත්වයක්ද කියලා. ඒක මට්ටමක්. නමුත් ඊටත් වඩා භයානක තමයි අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට අපි නොදැනුවත්වම හොඳ හැටියට ජීවිතය ගෙවනවා. නමුත් දන්නේම නැතුව අතීත බරපතල කර්මයක් නිසා හෝ මේ ජීවිතය තුළ කරන පාව කර්මයක් නිසා හෝ එතැන් විට තිරිසන් ආත්ම භාව ආදියට වැටෙනවා. ප්‍රේත ලෝක වලට අපායට වැටෙනවා. ඒ කාල සීමාවල් ගැන හිතනකොට පුදුම හිතෙනවා. ඉතින් ඒ විදිහේ ඒ තරම් දුෂ්කර දුර්ලභ අවස්ථාවක් මේ ලැබිලා තිබෙද්දී ලබා ගන්න දුෂ්කර අවස්ථාවක් ලබාගෙන තිබෙද්දී ඊළඟට කල්පනා කරන්න ඕන එයින් අපි වාසනාවන්ත කියලා කියන්නේ භාග්‍යවන්ත කියලා කියන්නේ අන්න ඒ තත්වයයි. ඒ මනුෂ්‍යාත්ම භාගුද්‍රඥාන හසේ ප්‍රකාශ කළ තියෙනවා අෂ්ට දුෂ්ටක්ෂණ කියලා කියන ඒ නරක අවස්ථාවලින් වෙන්නුණු එකම අවස්ථාව බුද්ධෝත්පාද කාලයක ඥානවන්ත මනුෂ්‍යාත්ම භාවයයි. ඒ ප්‍රතිපත්ති පූර්ණයට ඒක තමයි පදනම කරන්න ඕනේ. ඒකට ඊළඟට තිබෙන්නේ හරි දැක්ම සම්මාදිට්ඨිය. හරි දැක්ම නම් හරි දැක්මට අයිති දේවල් තමයි නියම වටිනාකම් තෝරා ගැනීම. සාර ධර්ම කියලා මේ කාලේ ප්‍රතිපත්ති අහන්න ලැබෙනවා සාර ධර්ම. නමුත් නියම සාර ධර්මයන් බුදුරජාණන් වහන්සේ මතු කළ තීලා තිබෙනවා. මිනිසියෙක් වුණා නම් ධර්මයේ තිබෙනවා නම් තමයි ඉදිරියේ ඒ අනුව හැසිරීම තුළින් අර ඒ මිනිසියෙක් අන්තිමට මනුෂ්‍ය ප්‍රේතයෙක් හැටියට ජීවත් වෙලා මනුෂ්‍ය යක්ෂයෙක් හැටියට ජීවත් වෙලා ඒ තත්ත්වලට යන්නේ නැතුව කිතා දුරට මනුෂ්‍ය දෙවියනෙක් බ්‍රහ්ම කෙනෙක් එහෙමත් නැත්නම් වඩාත් වැදගත් වන්නේ අන්නර මේ සූත්‍රයේ දක්වන හැටියට ජාතික්ඛයන් කියලා කියන උපත නැති වෙන තත්ත්වයටම ඒ තමන්ගේ සිත දියුණු කර ගැනීමයි. ඒක නිසා මේ චතුරාර්ය සත්‍ය තුළ නිරන්තරයෙන් හිත යොදන්න උත්සාහවත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක ප්‍රකාශ කළා මානිනී ඒ විතර්ක හිතන්න යන්න එපා වෙන විතර්කේ පා හිතනව නම් හිතන්න විතර්ක කරනව නම් හිතන්න මෙන්න මේ හතර ගැන. බුදුරජාණන් වහන්සේ මොනවද හතර? දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. තමන්ගේ සිතිවිලි යොමු වෙන්න ඕනේ මෙන්න මේ වටේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. අනිත් දේවල් අප්‍රධානයි සමහර විට ඒවයි નિසරුයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හැම චින්තනයක්ම ගන්න පුළුවන් මේ චතුරාර්ය සත්‍ය මතු කරගන්න හැටියට. දැන් ඇතම් සූත්‍ර දේශනාවල මේ පින්තුන් බොහොම ආශාවෙන් කියවන සමහර සූත්‍ර තිබෙන්න පුළුවන්. නම් මේ ලාභ සත්කාර ගැන හිතන කයට ඔය චක්‍රවර්ති රජවරුන් ගැන කියවෙන සූත්‍ර සමහරු බොහොම ආශාවෙන් කියවනවා. මේ චක්‍රවර්ති 84000ක් චක්‍රවර්ති කෙනෙකුගේ ඒවා අතිශයෝක්ති කෙසේ වෙත චක්‍රවර්ති රජ කෙනෙකුගේ භෝජන ශාලාව කොයි විදිහට ඇද්ද කියලා හිතුවත් එහෙම පුදුම හිතෙනවා. 84000 ඒවා ඒ කෙසේ හෝ ඒවා අන්තිමට ඒ සූත්‍ර ඉවර වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ අන්තිමට ඒ රජවරුත් නැහැ, රජ විසෝවරුත් නැහැ, කුමාරවරුත් නැහැ, දරුවොත් නැහැ, කවුරුත් නැහැ, ඔක්කොම ඉවරයි. ඒවා අනිත් මේ ඉතින් එහෙම කියලා අනිත්‍යතාව පෙන්වුම් කළා. මහණෙනි, ඔයත් ඇති සංස්කාර ගැන කලකිරෙන්න, ඔයත් ඇති සංස්කාර ගැන කලකිරෙන්න සයින් සිත මුදා ගන්න කියලා. අන්න එයින් පෙන්වු කරන බුදුරජාණන් වහන්සේ අතීතයේ සාංශාරික වශයෙන් මේ තිබෙන යම් යම් දේවල් මතු කළ දුන්නත් අවසාන කරන්නේ මේවා ගැන කලකිරෙන්න, ඔයත් ඇති මහණෙනි කලකිරෙන්න කියලා. අන්න ඒ වචනෙන් අපි කල්පනා කරගන්න ඕනේ. එතකොට අපේ එදිනදා ජීවිතයේ ඔය නොයෙකුත් විදිහේ අපට උද්දාමයට මාන්නේ ඇති කරගන්න ඉදිමෙන්න උපකාර වෙන දේවල් වෙන්න පුළුවන්. නමුත් අන්න අනිත්‍ය සංඥායතෙන් ටිකිට්ටු කළා මේවා මේ අනිත්‍යතාව මේ සංස්කාර පමණයි මේවා නැති වෙලා යනවා. අන්න ඒක තුලින් ආයි ධර්මයට හැරෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. දිනදා චින්තනයේදී අහන්න ලැබෙන දේවල්, ඒ තමන්ගේ දියුණුව කියලා හිතන ලෞකික දියුණුව කියලා හිතන දේවල් තමයි ඒක තමයි තියෙන නිස්සාරත්වය. එතනින්මයි ධර්මය පටන් ගන්න. ඒකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න එහෙමයි. මේ හැම එකක්ම සතර සතිපට්ඨානේ දක්වලා තියෙනවා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඒ ධර්මානුපස්සනාය හරි දක්වලා තියෙනවා චතුරාර්ය සත්‍යයත් එකක්. චතුරාර්ය සත්‍යයත් එකක් කියලා කියන්නේ ඒ ධම්මානුපස්සනාව අවස්ථාවේදී හැම දෙයක්ම මේ හතරට දාන්න පුළුවන්. ආ මේක මේ දුකට නිදර්ශනයක්. මේක තණ්හාවට නිදර්ශනයක්. ඊළඟට මේ එයින් හිත මුදා ගැනීම, තණ්හාවෙන් මුදා ගැනීම, මුදෙනු අවස්ථාව, ඒ ගැන හිතීම නිවනට අදාළ වෙනවා. ඒ චින්තන මාර්ගයම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඒතකොට චතුරාර්ය සත්‍ය තුල තිබෙනවන්න නිරන්තරයෙන් මේකට හිත, ඒකට අදාළන්දමින් තමන්ගේ ජීවිත රටාවත්, චින්තන රටාවත් සකස් කරගත්තු කෙනාට මේ ධර්මයට, මේ නිවනට ලංවීම පහසුයි. අන්න බුදුරජාණන් වහන්සේ මතු කළ දීපු ඒ වටිනාකම් චතුරාර්ය සත්‍යයයි අපිට හිතන්න තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ නිකන් දේවල් හිතන්න යන්නේ, හිතනවා නම් හිතන්න. මේක දුකක්. මේ දුකට හේතුවයි, මේ දුක නිරෝධයයි, මේක මාර්ගයයි. අන්න එකට අදාළව හිතන්න කියලා. අන්න මේ විදිහට එදිනදා ජීවිතේ සාමාන්‍ය නිකම්ම ගෙවි යන ජීවිතය, නිකම්ම ගෙවි යන ජීවිතයේ අපි උත්සාහවත් වෙන්න ඕන. මේ බුදුරජාණන් වහන්සේ මතු කළ දීපු ධර්ම කාරණා විවිධ සූත්‍රාක දේශනාවලි විශේෂයෙන්ම අන්නර ත්‍රිලක්ෂණයට අදාළව අපේ චින්තනය පවත්වන්න උත්සාහවත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ එකතුලින් තමයි පෙන්වුවේ මේ හැම දෙයක්ම සංස්කාරවල අනිත්‍යතාව. අනිත්‍ය නිසාම ඒවා ආස්වාදයක් ලබන්න බෑ. ඒවා දුක් සහිතයි. විපරිණාම ධම්ම වෙනස් වෙන ස්වභාවයයි. ඒ නිසා ඒවායින් සිත මුදාගත්තු අවස්ථාවේ ඒක තමයි අනාත්ම කියලා කියන්නේ. ඒවාට ඒවායින් හිත මෑත් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ මගේ, මේ මම වෙමි, මේ මගේ ආත්මයයි කියලා ගත්තු ගැන්ම වෙනුවට හැකි අවස්ථාවක තම අවස්ථාවම උත්සාහවත් වෙනවනේ. මේ මගේ නොවේ, මේ මම නොවේමි, මේ මගේ ආත්මය නොවේමි කියන එක වචනයක් හැටියට පමණක් නෙවෙයි, තමගේ ඒ චින්තනය තුළ මේක හිතෙනවත් එක්කම කල්පනා කරන නැත්නම් වශයෙන් මේක මගේ නොවේ, මම නොවේමි, මගේ ආත්මය නොවේමි. අන්න එතකොට මේ ඒ කියාපු විදර්ශනාත්මක අවබෝධය ටිකෙන් ටික තමා තුළ වැඩෙනවා. ඒකට ඒකට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. හරි දැක්ම යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. අපි දැන් ලේසියෙන් කියන්නේ එක නුවණින් මෙනෙහි කිරීම කියලා. අනුවණින් මෙනෙහි කිරීම, අනිසිලෙස මෙනෙහි කිරීම තමයි අයෝනිසෝ මනසිකාරය. ලෝකයේ දීර්ඝ කාලයක් අපි පුරුදු කරලා තියෙන මේ වැරදි දැක්මයි තවත් මේ පින්නතුන් විතර අහලා තියෙන ආකාරයට ඔය විපල්ලාස ධර්ම කියලා කියන අනිත්‍ය දේ නිත්‍ය හැටියට සැලකීම, අසුබ දේ සුබ හැටියට සැලකීම, දුක් සහිත දේ සැප හැටියට සැලකීම, අනාත්ම දේ ආත්ම හැටියට සැලකීම. අන්න ඒ ඉවත් වෙලා විපල්ලාස ධර්ම වලින් ඉවත් වෙලා චින්තනය පවත්වන උත්සාහවත් වෙනවා නම් මේ පින්නතුන්ට ඒ විපස්සනා පැත්තෙන් උත්සිත දියුණු කර ගන්න පුළුවන්. එතකොට අර විවේක අවස්ථාවල් වෙන දේවල් වලට යොදන්නේ නැතුව හිතා දින කීපයක් හරි දින දෙක තුනක් හරි අර බුදුරජාණන් වහන්සේ වදාළ ඒක විහාරීව හුදෙකලාව තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ සමාධිය ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕන. එතකොට මේ පින්නතුන් අර ඒ බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ උත්කෘෂ්ට මොහනීය ප්‍රතිපදාව සංඝයා වහන්සේලාට දක්වා සංඝයා වහන්සේලා අමසලා ප්‍රකාශ කරාට මොකද ඒ තුල නිවන් මාර්ගය තිබෙන්නේ. ඒක කල්පනා කරගෙන අද මේ අසන්ට ලැබුණු ධර්මදේශනා තුනත් මේ පින්නතුන් කරන රකින්න ප්‍රතිපත්ති ගැන වඩ වඩාත් ඒ පිළිබඳව වඩ වඩාත් උත්සාහවත්ව මේ බුද්ධෝත්පාද කාලය තුළම උත්සාහවත් වෙන්න ඕන. මේ භයානක අති භයානක සංසාරයෙන් අත් මිදෙන්න එතකොට මේ මෙතෙක් මේ දේශනා කළ ධර්මය තුළින් මේ පින්වතුන් අද මේ වටිනා වෙසක් පොය දවසේ ප්‍රතිපත්තියට ලැබි වෙලා සුසස් සීලයක් සමාදන් වෙලා ඒ සීලය ඒකම අපි හිතනවා යම් කිසි භාවනාවකුත් භාවනාවෙන් සමාධිමත් සමාධියක් ඇති කරගන්න ඇතේ කියලා. එතකොට මේ අවස්ථාවේ අපි මේ ප්‍රකාශ කළ ධර්ම කාරණා ටිකත් විදර්ශනාවටත් සමාධියට වගේම විදර්ශනාවට උපකාරවත් වේවා කියලා අපි හිතනවා. එතකොට මේ පින්නතුන් මෙතෙක් මේ රැස් කරගත්තු කුසල සම්භාරයත් මේ ඇසු ධර්ම දේශනාවත් උපකාර කරගෙන ඉක්මනින්ම ඒ තමන් බලාපොරොත්තු වෙන උත්තමාර්ථයන්ට පැමිණීමට ශක්තිය බලය ලැබේවා කියලා අපි ආශිර්වාද කරන මේ පින්නතුන් ඉක්මනින්ම මේ යාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකින් අත් මිදල උතුම් අමා මහ නිවනින් සැනසීමට ධර්ම දේශනාවත් උපකාරවත් වේවා කියන ප්‍රාර්ථනා කරනවා. අභික්ෂේ ෂ්ටගණිතා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලිය අනුමෝදන් වීමට කැමති අනුමෝදන් වීම තුලින් මේ බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙකු උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා ප්‍රාර්ථනා කරනවා. මේ ආශාගෙන එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධං තුමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකාන්තු සම්පේ විපාණිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකාන්තු සම්පේ විපාණිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකාන්තු සම්පේ විපාණිනෝ මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තිය මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තිය මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තිය සබ්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පති සග්ග සම්පති නේමචේ අතෝ නිබ්බාන සම්පති නාතේ සමිච්ඡති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.